නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ තෙරුවන් සරණයි. අපි ධර්මයේ පිළිබඳව පැහැදිලි කරන දේශනා මාලාව කාලයක ඉඳලා අපි කල්පනා කරගෙන හිටිය මේ අභිධර්ම ප්‍රකරණය සම්බන්ධයෙන් දේශනා මාලාවක් සකස් කරන්න. මේ ත්‍රිපිටකයේ සඳහන් මේ අභිධර්ම පිටකයේ කොටසක් වනේ ඒ ප්‍රකරණ 6යි. කාරණා පහසුවෙන් තේරුම් ගන්න ඉවහල් වන දේශනා මාලාවක් තමයි මේ අදින් ආරම්භ කරන්න යෙදෙන්නේ. ඉතින් මෙමෙත කාලය තුළ අපි විවිධ දේශනා ඉදිරිපත් කළා. ඒ වගේම කෘති යකුත් සම්පාදනය කළ අභිධර්මයේ නවන අභිධර්මයේ වශයෙන් බුද්ධ කාලේ සඳහන් අභිධර්මයට අමතරව පසු කාලීන වැටිවෙච්ච පසු යුගවල ඇතිවෙච්ච අභිධර්මයේ විකෘති සම්බන්ධව ඉතින් ඒ නිසා අපි හිතනවා අපේ වගකීමක් කියලා ත්‍රිපිටකගත අභිධර්මයේ පිළිබඳව උනන්දු වෙන කෙනෙකුට ඒක පහසුවෙන් තේරුම් ගන්නට යම් කාරණාවක් මතු කරලා දීම ඒ වගේම මේ දේශනා මාලාව කරන්න අපිට උනන්දුනේ තව අපේ හිතවත් ඒ අමිල තේජක අමිල ජයසේකර මහත්මයත් ඒ කරපු ඉල්ලීම මත මේ ධර්ම සංගණි ප්‍රකරණය ගැන ඒකේ කාරණා තේරුම් ගන්නට දේශනාවක් සකස් කරලා දෙන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මේ දේශනා මාලාව සකස් කරන්න කටයුතු කළේ. ඉතින් අභිධර්මය ගැන සරල හැඳින්වීමක් කෙටියෙන් කළොත් ත්‍රිපිටකය කියලා කිව්වහම විනය පිටකය, අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය කියලා තුන් කොටසක් ගැන අපි දන්නවා. එතකොට අභිධර්ම දේශනයේ බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලෙදී දිව්‍ය ලෝකේ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ යමා මහා පෙරහර පාලා ඒ දිව්‍ය ලෝකයට වැඩම කරලා එතනදී මේ දසදහස ලෝකේ දෙවියන් ඉදිරියේ තම මාතෘ දිව්‍ය රාජා සම්මුඛේ තියාගෙන මේ අභිධර්මය දේශනා කළා කියලා සඳහන් වෙනවා. බුද්ධ කාලෙදී ඒ ප්‍රකරණ 6ක් වශයෙන් තමයි මේක සඳහන් වුනේ. තුන්වෙනි ධර්ම සංගායනාවේ ඉඳලා තවත් එකක් එකතු වෙලා සත්ත ප්‍රකරණය කියලා, ඒ කියන්නේ කෘති 7ක් ගැන අපි අභිධර්මය කියලා සාකච්ඡා කරන්න යදෙනවා. එතකොට සූත්‍ර පිටකයේ දේශනාවල විවිධ තැන්වල විවිධ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ එක එක අයගේ මට්ටම් අනුව දේශනා කරපු කාරණා තියෙනවා. විවිධත්වයේ දේශනා තියෙනවා. මුළු ලෝකයාටම පොදුවේ කියපු දේශනා තියෙනවා. නමුත් අභිධර්මයේම විවිධ අවස්ථාවල වරින් වර කරපු එකක් හිටියට නෙමෙයි සලකන්නේ. ඒක එක දිගට ගලා ගිය මාස 3ක් පුරාවට, වස් කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේදී කරපු දේශනයක් හැටියට. එතකොට ඒක බුදුරණවහන්සේ දිව්‍ය ලෝකේ කරන අතරේ සරියුත් ස්වාමීන් වහන්සේ වෙත ඒ පොළොවට වැඩම කළ අවස්ථාවල ඒක ඉගෙනුවා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවට ඒ බුදුරණවහන්සේ දුන්නු ණය ක්‍රමය ඔස්සේ ඒක වාචනා මාර්ගයට තවත් විස්තර කරලා ඒ ශිෂ්‍යයන්ට ග්‍රහණය කරගන්නට, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට ග්‍රහණය කරගන්න පුළුවන් පරිදි මේ අභිධර්ම පිටකයට අදාළ ඒ දහම් පරියායන් දේශනා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ඒක නිසා මේක වාචනා මාර්ගයට ඒ සරියුත් ස්වාමීන් වහන්සේත් සම්බන්ධයි. ඉතින් මේක අභිධර්මයේ කියන වචනය කියලා ගත්තොත් ඒ අභි කියන උපසර්ගයෙන් විශේෂිත කියන අදහස තියෙනවා. දැන් ධර්මය කිව්වහම සාමාන්‍යයෙන් අභිධර්මය, සූත්‍රගත ධර්මය ඔක්කොම ඒ තුළ සංග්‍රහ වෙනවා. දැන් මේ ප්‍රකරණ 6ක් සත්ත ප්‍රකරණයක් ඒ විශේෂ අවස්ථාවකදී ඉදිරිපත් වුණු මේ ධර්ම කොටාසේ කියලා ඒකට අපි නමක් භාවිතා කළ යුතු වෙනවනේ. ඉතින් ඒ නිසා අභිධර්මය කියන නම ඒ කාලේ ඉඳලම යොදන්න ගත්තා. ඒකේ වචනය තුළ ඒකේ විශේෂාර්ථයක් අපි සලකා ගත්තත් නොගත්තත් මේ විශේෂ ධර්ම පරියායට නමක් ඉදීම අවශ්‍ය වෙනවා නිතර නිතර කතා වෙද්දී. ඉතින් ඒ වගේම විශේෂිතයි කියලා අපිට කියන්න පුළුවන් මේ මේකේ තියෙන විස්ත්‍රාත්මක බව නිසා බොහෝ සිවුම් තැන් ලෝකය පිළිබඳ සිවුම්ව කරන විවරණයක් නිසා සූත්‍රගත ධර්මයට වඩා විශේෂිත භාවයක් තියෙනවා. ඒ වගේම එක දිගට ගිය දේශනයක් නිසා දැන් සූත්‍රගත දේශනා එක එක තැන්වල විවිධ අවස්ථාවල දේශනා කරපුවා. මෙච්චර දීර්ඝ එක දිගට ගිය දේශනයක් සූත්‍රයක අපිට කවදාවත් හම්බෙන්නේ නැහැ. එතකොට මේ එක දිගට ගිය දේශනයක් වීම, ඒ වගේම මේ අනිත් එක තමයි දැන් සූත්‍රවල බොහෝට උපදේශාත්මක යම් යම් හික්මවන්න කරපු දේශනා බහුල වශයෙන් තියෙනවා. ලෝක න්‍යායන් දේශනා කරපුවා තියෙනවා. එක එක පුද්ගල යන්ගේ సంతානයේ වැඩ කරන හැටි ගැන දේශනා කළා තියෙනවා. නමුත් අභිධර්මයේ ගත්තාම ඒක පොදුවේ ලෝකේ ස්වභාවය ගැන විවරණයක් තමයි තියෙන්නේ. එතකොට ඒ සත්‍යයන්ගේ ඕනෑම සත්‍යයකගේ సంతානයක සිතක ඇති වෙන්න පුළුවන් සිතුවිලි රටා, ඒව විවිධ පැතිකඩ විවිධ අවස්ථාවල ඇති වෙහි විවිධ සිතුවිලි, විවිධ ලෝකවල සත්‍යයන්ට ආවේනික සිතුවිලි, ඔවුන්ගේ රූප ස්වභාවය ගැන විවරණ, එතකොට නාම රූප දෙක අතර සහ සම්බන්ධය ගැන විවරණ, සිත සහ ඒ කය අතර සහ සම්බන්ධය ගැන විවරණ, මෙයාගේ වශයෙන් පොදුවේ මේ ලෝකයේ සියලු ධර්මතා ගැන ස්වභාවය ගැන කරපු විවරණයක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඒක නිසා සෑම් කෙනෙකුට මේ සියලු ධර්මතාම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඉතින් නුවණැති කෙනෙකුට නමුත් පුළුවන් ඒකෙන් යම් දෙයක් හෝ අරගෙන තමන්ගේ විදර්ශනා මාර්ගය දියුණු කරගන්න. ඉතින් මේ දේශනා පෙළේ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සියලු ඒ අභිධර්ම කෘති ගැන තේරුම් පැහැදිලි කරලා දෙනවට වඩා විදර්ශනා භාවනාවට, එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ අදාළ හරියාකාර සිහි කැඳවීම දියුණු කරගන්න අදාළ පසුබිමක් වශයෙන් වෙන ධර්මකාරණා විශේෂයෙන් ඉස්මතු කරලා ගන්න. සියලුම ඒ තැන් ඇත්තටම අපි වුණත් ඒ සර්වාකාරයෙන්ම මේක ඒ කියන්නේ සමහර තැන්වල හදාරලා අත්‍යවශ්‍ය දේ හදාරලා ඉදිරිපත් කරනවා මිසක සමහර තැන්වල නැවත නැවතත් යෙදෙන කාරණාවලදී ඒවා මගහැරලා මේ අත්‍යවශ්‍ය විදර්ශනාට වැදගත්ම කොටස් විතරක් විග්‍රහ කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වගේම අපිට කියලා දෙන්න පහසු කාරණා යමෙකුට තේරුම් කරලා දෙන්න, යමෙකුගේ සාමාන්‍ය පුද්ගලික මට්ටමනුව තේරුම් කරලා දෙන්න පුළුවන් පහසු කාරණා විශේෂයෙන් ඉස්මතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අභිධර්ම දේශනයේදී බුදුරජාණන් වහන්සේ දැන් මෙතන දැන් සූත්‍ර දේශනාවල බොහෝ සූත්‍ර පටන් ගන්නෙ ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියලා මා විසින් එක් කලක මෙසේ අසන ලදී බුදුරන් වහන්සේ සම්මුඛෙහි කියලා. නමුත් අභිධර්ම දේශනාවට එහෙම නිදාණයක්, එහෙම මාතෘකාවක් තබල නෑ. ඉතින් සමහර විට ඒකට කාරණේ වෙන්නේ නැත්තේ මේකේ වාචනා මාර්ගයට සම්බන්ධයි සරියුත් මහ රහතන් වහන්සේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි මේ ත්‍රිපිටකයේ මනාව එකට සංග්‍රහ කරේ. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ ඒ වෙද්දී පිරිනිවන් පාල හිටිය උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව තමයි මේ අභිධර්මයේ එතකොට ග්‍රහණය කරගෙන හිටියේ. ඉතින් බුද්ධ කාලය තුළම විවිධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් හැදලා හිටියා විවිධ දේශනා මතක තියාගන්න පිරිස් වශයෙන්. සමහර ස්වාමීන් වහන්සේලා ජාතක මතක තියාගත්තා හිටිය, සමහර අය විනය පිළිබඳවම වැඩි හදාරපොයි හිටියා. ඉතින් ඒ වගේ මේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස තමයි මේ අභිධර්මයේ පිළිබඳව විශේෂිතයක් දක්වපු පිරිස. ඉතින් ඒ අය ඔස්සේ තමයි මේ අද දක්වාම මේ අභිධර්මයේ අප කෙරෙහි සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. එතකොට මේකට අපි තවදුරටත් කියනවා නාම රූප දේශනා කියලත් අපිට කියන්න පුළුවන් නාම රූප ගැන කරන විග්‍රහයක් කියලා. ඉතින් මේ තව කාරණයක් මතක් කරන්න අවශ්‍ය වෙනවා. දැන් සිතුවිලි එහෙම නැත්නම් සතර අරූපස්කන්ධ කියලා අපිට නැවත නැවත කියන්න වෙන නිසා, කියන්නේ කායික මානසික දේවල් ගැන කතා කරනකොට අභිධර්මයෙන් විතර සිත සහ සිතුවිලි කියලා දෙයක් කතා කරනවා. ඉතින් මේ මානසික පැත්තට යොදන කෙටි වචනයක් වශයෙන් මේ දේශනාවල අපි නාම කියන වචනය යොදන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක නිතරම යොදන්න වෙන නිසා ඒ දිග වාක්‍යයේ තියෙන අපහසු නිසා. එතකොට අභිධර්මයේ හැදෑරීමේදී මේකේ පටන් ගන්නේ ඒ ධර්ම සංගණී ප්‍රකරණය කියන කෘතිය ඔස්සේ. අභිධර්මයේ බුදුරන් වහන්සේ දේශනා කරපු ටික ප්‍රකරණ 6කට සංග්‍රහ කළා බුද්ධ කාලය තුළ. එතකොට ඒකේ පළවෙනි කෘතිය තමයි ධම්ම සංගණී ප්‍රකරණය කියලා කියන්නේ. එතකොට මේක විදි තමයි මේ ධර්මයන් සංග්‍රහ කරලා තියෙනවා. ඒ සංග්‍රහ කරපු ධර්මයන් ඔස්සේ ඊළඟට අභිධර්ම පිටකේ පුරාවටම නොකුත් විවරණ ගලාගෙන යනවා. ඒ ධර්ම අතර සම්බන්ධතා, ඒ සිතුවිලි අතර සම්බන්ධතා, රූපයන් සහ සිතුවිලි අතර සම්බන්ධතා, මේ වගේ මුළු පිටකේ පුරාවටම ඒ ගලාගෙන යන විවරණයට තියෙන මාතෘකා තමයි අභිධර්ම මාතිකා කියලා කියන්නේ. මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ අභිධර්ම පිටකේ ආරම්භයක් වශයෙන් මේ මාතෘකා වලින් තමයි පටන් ගන්න. එතකොට ඒකේ මේ පළවෙනි අංකය හැටියට තියෙන කුසල ධම්ම, අකුසල ධම්ම, අව්‍යකතා ධම්ම කියලා එන මාතෘකාව. මේවට තික මාතිකා කියලා කියනවා. තුනේ ගොඩවල් වශයෙන් මාතෘකා කරලා තියෙන නිසා දෙවෙනි එක සුඛාය වේදනා සංපීත්තා ධම්ම, දුක්ඛාය වේදනාය සංපීත්තා ධම්ම, දුක්ඛම සුඛාය වේදනාය සංපීත්තා ධම්ම කියලා ඔන්නම තුනේ ගොඩවල් වශයෙන් කරපු මාතෘකා මුලින් දක්වලා ඊට පස්සේ දෙකේ ගොඩවල් වශයෙන් කරපු මාතෘකා දක්වලා තියෙනවා. මේකට කියනවා අභිධර්ම මාතිකා කියලා. සාමාන්‍යයෙන් මේ මාතෘකා බොහෝ මේ ආචාර්යවරු මේවා අභිධර්මයේ පරිශීලනය කරන අයට මේ කටපාඩම් කරගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මේවයි කටපාඩමට වඩා මේවයි සාමාන්‍ය සරල අර්ථයක් දැනට ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඉපමණකින් ඇති කියලා. හැමෙකුට හැකියාව තියෙනවා නම්, මතක ශක්තිය හොඳ නම්, එහෙම කෙනෙකුට මේවා මේ කටපාඩම් කරගත්තත් ඒ පාඩුව වෙන්නේ නැහැ. ඉතින් මේ සත්ව సంతානයක ඇති වෙන සිතුවිලි රටා විවිධාකාරයෙන් කුලක කරලා, සිතේ ගති පැවැතුම් විවිධාකාරයෙන් කුලක කරලා තමයි මේ මාතෘකා කියලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කෙටියෙන් මේ මාතෘකා ගැන කෙටි හැඳින්වීමක් කරලා ඊළඟට ඊළඟ කොටසට යන්න. මොකද මේ මාතෘකා කරන කොටස් ඇත්තටම පසුපසුවට තමයි ඒවය පුළුල් අර්ථය යමෙකුට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අභිධර්මයේ පිටකේ වැදගත්මකම තියෙන්නේ මේ අනන්‍ය වූ ධර්මතා ගැන, නාම රූප ධර්මයන් ගැන පැහැදිලි විවරණයක් තියෙනවා. දැන් නොයෙකුත් ශාස්ත්‍රඥරු ලෝකෙ හිටියා ඒ කාලේ, විවිධ දේවල් දේශනා කළා. විශේෂ සමහර අය ඉන්නවා දේ ප්‍රශ්නයක් ඇහුවාම ඒකට හරි උත්තරයක් නැහැ, මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා නිශ්චිත නොවන උත්තර තියෙන්නේ. හරියට යමක් අර්ථ දක්වන්නේ කුසලයේ මොකක්ද කිව්වොත් ඒකට හරි උත්තරයක් නැහැ, අකුසලයේ මොකක්ද කිව්වොත් හරි උත්තරයක් නැහැ. එතකොට හොඳ දේ මොකක්ද නරක දේ මොකක්ද කිව්වොත් පැහැදිලි උත්තරයක් දී ගන්න බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. බොහෝ දෙනෙක් ඒ අනෙකකින් අනිකක් තියෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ බුදුරජාන් වහන්සේට විශේෂ ගෞරවයක් හිමි වෙන්නේ මේ ඒකාන්ත වශයෙන් බුදුරජාන් වහන්සේ සමර්ථ වුණා මේ කුසලයේ කියන්නේ මොකක්ද, අකුසලයේ කියන්නේ මොකක්ද කියලා මේ සියලු ධර්ම පිළිබඳ මනා විග්‍රහයක්, මනා විවරණයක් සිද්ධ කරන්නට. ඉතින් ඒක සර්වඥයන් වහන්සේ නමකට විතරක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක උන්වහන්සේගේ ඥානය කියන එක විශේෂයෙන් ඉස්මතු වෙන දහම් කෘතිපලක් තමයි මේ අභිධර්ම පිටකය කියලා කියන්නේ. මේක හදාරගෙන යනකොට අපිට පේනවා මේ සාමාන්‍ය මිනිස්සෙකුට හිතන්නවත් බැරි මේ දහම් පරියාය අතිශය සියුම් කාරණා එකට ගලපලා එකිනෙකට පරස්පර නොවෙන්නට ඉදිරිපත් කරලා තියෙනවා පසුපසු වෙන පොත්වල. මේ කාරණා අමතු වෙන විශේෂයෙන් යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය වෙන කෘතිවල, අභිධර්මයේ අවසාන කෘතිවල මේ විස්මිත ජනක ලෙස ඒ ධර්ම අතර සම්බන්ධය පටලවිල්ලක් ඇති නොවන නිසා බුදුරජාණන් වහන්සේ මනාව දක්වලා තියෙනවා. ඉතින් අපි දැන් කෙටියෙන් මේ මාතෘකා කියන කොටසට ගියොත් මේ බුද්ධ ජයන්ති මුද්‍රණය අනුව තමයි අපි යන්නේ. එතකොට ඒක මුලින් සඳහන් කරා කුසල ධම්ම, අකුසල ධම්ම, අව්‍යකතා ධම්ම කියලා පටන් අරගෙන ටික මාතෘකා මාතිකා කියලා පාලියෙන් කියනවා සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේකෙදී දැන් ලෝකේ තියෙන ධර්ම මේ තුනකට බෙදීමක් තමයි මේකෙදී කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ධර්ම සූත්‍ර ක්‍රමයට අනුව ගත්තොත් පංචස්කන්ධය කියලා අපි සංග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. සමහරවිට ආයතන ධාතු කියලා ලෝකයේ ඒත් විද්‍යමාන ධර්ම ගැන සඳහන් කරනවා. ඉතින් ඒ වගේම බෙදන්න පුළුවන් ක්‍රමයක් තමයි කුසල ධම්මා, අව්‍යාකත ධම්මා කියන ක්‍රමයට. එතකොට වැඩි විස්තර පස්සකට තිබ්බොත් සරලව කිව්වොත් ඒ අනාගතයේ ඉෂ්ට විපාක දෙන ධර්මයකට අපි කියනවා. එහෙම නැත්නම් දක්ෂ භාවයෙන් යුක්ත නිවන පැත්තට යොමු වෙච්ච, එහෙම නැත්නම් සුගතිය පිණිස පවතින යම් ධර්මයක් වේ නම් මේ වගේ දෙකට කියනවා කුසල ධම්මා කියලා. අකුසල කියලා කියන අදක්ෂ භාවය තමාට අනිත් අයට අනර්ථය පිණිස යම් සිතක් හට ගන්නවද, ඒ වගේ මානසික ධර්මතාවයකට කියනවා අකුසල කියලා. ඒ දෙකටම අයිති නොවන ධර්ම සත්ත්ව සංතාන තුළ ඇති වෙන ඒවට කියනවා අව්‍යාකත ධම්මා කියලා. විශේෂයෙන් කර්ම විපාක, කුසල අකුසල සිතුවිලි නිසා පසුව ඇතිවන විපාක වශයෙන් ඇතිවන සිතුවිලි විදර්මයේ යම් මට්ටමකට වෙන කෘතියක ඉගෙනගෙන තියෙනවා. මේ ක්‍රියාසිත කියලා කොටසක් තියෙනවා. ඒවත් ඔක්කොම අව්‍යාකෘත ගණිත. ඒ කියන්නේ කුසල හා අකුසල ලෙස බුදුරජාන් වහන්සේ නොකියන ලද කියන අදහස තමයි අව්‍යාකෘත කියන්නේ. ව්‍යාකෘත කියන්නේ කියන ලද කියන එක. ඉතින් ඊට පස්සේ මේ වේදනාවට සම්බන්ධ කරලා ධර්ම පරියායක් දක්වනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, මදහත් වේදනාව සමග සම්ප්‍රයුක්ත වෙන ධර්මය මොනවාද කියලා. තුන්වෙනි කාරණේ හැටියට කියන්නේ විපාක ධම්මා, විපාක ධම්ම ධම්මා, නේව විපාක, න විපාක ධම්ම ධම්මා. විපාක වශයෙන් ඇතිවන ධර්ම මොනවාද? විපාක ධම්ම ධම්මා. විපාක ධර්මයක් ගෙන දෙන ධර්ම මොනවාද? තුන්වෙනි එක තමයි නේව විපාක, න විපාක ධම්ම. විපාකයකුත් නොවන, විපාකයට හේතු භූත වූ, ඒ කියන්නේ කුසල අකුසලයකුත් නොවන ධර්ම මොනවාද කියන එක තමයි තුන. ඉතින් මේවේ අර්ථ දැක්වීම පසුවත් පැහැදිලි වෙයි. මේ අංකණය කරලා තියෙන තැන්වල මේකේ අර්ථ දැක්වීම තවත් පැහැදිලිව දක්වලා තියෙනවා. මේ නික්කේප කාණ්ඩේ එන අංක තමයි මේ කෘතියම අවසානයේ එන ඒ අංක වශයෙන් මේ දක්වලා තියෙන තැන්වලින් හොයාගන්න පුළුවන්. එතකොට හතරවෙනි මාතෘකාව හැටියට යන්නේ උපාදින්නු උපාදානියා ධම්මා, අනුපාදින්නු උපාදානියා ධම්මා, අනුපාදින්න අනුපාදානියා ධම්මා කියලා. උපාදින්න කියලා විශේෂයෙන් අභිධර්මයේ තුල අදහස් කරන්නේ කර්මයෙන් හටගත් කියලා. උපාදානියා කියලා කියන්නේ උපාදානයට ලක්වන කියන එක. එතකොට මේ කාරණා තේරුම් ගන්න තවත් බොහොම ඉවහල් වෙනවා. මේ විඥානීය කියන්නේ මොකක්ද? ඒකත් එක්ක හට ගන්න අනිකුත් චෛතසික මොන වගේද කියන කාරණේ පිළිබඳ සරල දැනුමක් තිබීම. ඉතින් මේ සම්බන්ධව අප විසින් කරපු දේශනා අහලා ඒ පසුබිමක් තියෙන කෙනෙක්ට මේ කාරණා තේරුම් ගන්න විශේෂයෙන් පහසුවක් වෙයි. ඉතින් මේ දේශනා walagamba.net කියන ඒ වෙබ් පිටුවේ සඳහන් වෙනවා. විශේෂයෙන් ඒකේ කෘති කීපයක් දක්වලා තියෙනවා. ඒක එක තැනක තියෙනවා විඥානය කියලා කෘතියක්. ඒ කෘතියේ මේ විඥානය සහ චෛතසික ගැන සරල හැඳින්වීමක් තියෙනවා. ඊළඟට ඒ වෙබ් පිටුවේම තියෙන ඒ චිත්තානුපස්සන කියන දේශනයක් තියෙනවා. ඒකෙත් මේ විඥානීය සංඥාව, සංස්කාර ඒවා ගැන සරල හැඳින්වීමක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ සරල අවබෝධයක් පසුබිමක් තියෙන්න ඕනි මේ අභිධර්ම පිටකේ හදාරගෙන යද්දී විශේෂයෙන් එක පහසුවක් වෙනවා.